සභාව කාර්යබීම ගරු අමාත්‍යතුමා.
මෙම සභාව 2026 අගෝස්තු මාස 7 වෙනි සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයයි මා යෝජනා කරනවා.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නේ ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය. 2026 ජූලි මාසයේ මුල් සතියේ මීගම බන්ධනාගාරයේ ඇතුව ගැටුම හේතුවෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව කොපමණද? තුවාල දෙක තුවාල ලැබුණු නිලධාරීන් සංඛ්‍යාව කොපමණද? මේකෙදි විශේෂයෙන් අපේ ගරු අමාත්‍යතුමනි, මේ ගැටුම නිසා බන්ධනාගාර නිලධාරීන් මියගිය අය සම්බන්ධව ජනාධිපතිතුමා විසින් පෞව දවස් දෙකකට විතර පස්සේ තිබුණා සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී ඔවුන්ට ලක්ෂ 10 බැගින් දෙනවා කියලා පොරොන්දුක් වුණා. තවමත් මේ ගැන කිසිම වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනා කියලා නැහැ. මේ නිලධාරීන් එකතු කරලා දුන්න මුදල් ටික තමයි ඔවුන්ට ලැබිලා තිබුණේ. ඒ නිසා මම ඔබතුමායන් දැනගන්න කැමතියි ඒ සම්බන්ධවත් මේ ප්‍රශ්නයත් එක්ක. තුන, බන්ධනාගාරවල සේවය කරන නිලධාරීන් අවම පහසුකම් යටතේ ලැබිය යුතු වාර්ෂික දීමනා නිසි පරිදි නොලබා සේවය කරන බව ඔබතුමා දන්නවද කියලා මම එදෙනි ප්‍රශ්නේ. විශේෂයෙන්ම අද වෙන විට ඔබතුමා දන්නවා මේ නිලධාරීන්ට සතියේ සමහර දවස්වල දින 3ක් එක දිගට ඔවුන් වැඩ කරනවා, උදේ දවල් රාත්‍රී. ඒ වගේම මූලික පඩිය ඔවුන්ගේ 58,000යි ලැබෙන්නේ. ඉතින් විශේෂයෙන් ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටිනවා වැඩු පැඩීමක්, අවදානම් දීමනාවක්. ඒ වගේම විශේෂයෙන්ම ඔවුන්ගේ ලබා දීම සම්බන්ධව ගත්තෙන් පස්සේ ඇත්තටම ඔවුන්ට ලැබෙන්න තිබෙන සාමාන්‍යයෙන් සපත්තු ටික, ඒ වගේම නිලැඳුම් ප්‍රමාණය අවුරුදු 3කින් විතර දීලා නැහැ සපත්තු. මං හිතන්නේ මේ වගේ ප්‍රශ්න ගන්නවක් ඔවුන්ට තිබෙනවා. ඉතින් මං හිතන්නේ ඔවුන් විශාල අවුලකින් නැහැ. වගේ විශේෂයෙන් ඔබතුමාට විශේෂයෙන් මතක් කරන්න කැමතියි, මේ අය සමහරවිට කිලෝමීටර 150 170 මේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමාට දෙන මේ ඊට කලින් මාරු කරලා තිබුණා. ඒ නිසා මේ පීඩනය විශාල වශයෙන් ඔවුන්ට එල්ල වෙලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඔබතුමාගෙන් මං ගෞරවයෙන් ඉල්ලනවා මේ සම්බන්ධවත් විශාල විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්න කියන කාරණේ. එතකොට ඒ වගේම ඔවුන්ගේ සේවාවන් සඳහා වන අවශ්‍යතා නිසි පරිදි අඛණ්ඩව ලබා දීමට රජයේ ගෙන ඇති පියවර කුමක්ද කියලා ඊළඟට ප්‍රශ්නේ. විශේෂයෙන්ම මේ සම්බන්ධව මම කරුණු කීපයක් මතු කරා. විශේෂයෙන් ඔබතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමතියි. විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලනවා නිලධාරීන්ගේ ඇඳුම්, යුනිෆෝම්, රෙදි, කැප්, තොප්පි, සපත්තු, නිල ලාංඡන අවුරුදු ගණනාවකින් ලැබිලා නැහැ කියන චෝදනාව ඔවුන්ගේ තිබෙනවා. මේ පිළිබඳව හොයා බලන්න කියලා ඔබතුමාගෙන් මම ඉල්ලනවා. ඒ වගේම නිලධාරීන්ගේ නිල නිවාස අද හරක් ගාල් වගේ පත් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම අවුරුදු ගාණකින් ඒවා සකස් කළා නැහැ ඔබතුමාගේ පාලන කාලය තුළ විතරක් නෙමෙයි කලින් ඉඳලා මේක තිබෙන ප්‍රශ්නයක්. ඒ නිසා මම විශේෂයෙන් ඔබතුමාගෙන් ඉල්ලනවා මේ සම්බන්ධව යම්කිසි විසිට් එකක් මේ සාමාන්‍යයෙන් සියලුම අධිකරණ ඇමතිවරු ඔවුන් වැඩ බාරගත්තයන් පස්සේ මේ ප්‍රදේශවලට ගිහිල්ලා ඒ බන්ධනාගාරවලට ගිහිල්ලා ෆීල්ඩ් විසිට් එකක් කරලා නැත්නම් ලේකම්තුමිය ගිහිල්ලා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. නමුත් මේ වනතුරේ වෙනි තත්ත්වයක් අපි දකින්න ලැබුණේ නැහැ කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම එකී ගැටුමින් මියගිය රැඳවීම් සංඛ්‍යාව කොපමණද? තුවාල ලැබූ රැඳවීම් කොපමණද? සංඛ්‍යාව කොපමණද? අදාළ ගැටුමට හේතුව කුමක්ද? ඒ වගේම ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල තොරතුරු ඉදිරිපත් කරන්නේද? මීගම බන්ධනාගාරයේ සිට රැඳවීම් මේ වෙනිට මාරු කර ඇති බන්ධනාගාර මොනවාද? එම බන්ධනාගාරවල ඔවුන් වදහිංසාවට ලක් කළ බව ඔබතුමා දන්නේද? විශේෂයෙන් මේ සම්බන්ධව මේ චරිත සමරසිංහ මීගම බන්ධනාගාරයෙන් පස්සේ ඔව්ව මාරු කරලා යවලා තිබෙනවා. ඔව් මේ විශාල කරුණු ගණනාවක් මේක ඉදිරිපත් කරලා තිබෙනවා. ඔහුට පහර දුන්න අය පිළිබඳව මම මේක නම් සඳහන් කරන්න යන්නේ නැහැ. බන්ධනාගාර නිලධාරීන්ගේ නම් සඳහන් කිරීම හොඳ නැති නිසා. නමුත් මේ සම්බන්ධව විශාල ප්‍රශ්න ගණනාවක් සෑම දෙනකම තිබුණා. විශේෂයෙන් දුම්බර බන්ධනාගාරයේ ඒ අවපු තැන්වල විශාල වශයෙන් ඔවුන්ට පහර දුන්නයි කියලා. ඒ වගේම අදාළ ස්ථාන මාර්ගයෙන් සමග බන්ධනාගාරවල ඉඩ පහසුකම් ගැටලු මතුව ඇති බවත්, අවම කාර්ය මණ්ඩලයක් සිටින බැවින් ආරක්ෂා සම්බන්ධ ගැටලු මතුව ඇති බවත් ඔබතුමා දන්නේද? විශේෂයෙන් ඇත්තටම කාර්ය මණ්ඩලයක් විතර ගත්තම නිලධාරීන් 6,331ක් ඉන්න ඕනේ. නමුත් ඇත්තටම ඉන්නේ නිලධාරීන් 1635ක් හිඟ තත්ත්වයක් තිබෙනවා. මේකත් එක තමයි අතරම මේ ප්‍රශ්නය අද බන්ධනාගාර නිලධාරීන්ට ඇතුළලා තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔවුන්ට ඒ නිලධාරීන් බඳවගෙන මොකද මේ එක දිගට දවස් 3ක් ගෙදරවත් යන්න බැරුව ඔවුන් උදේ රාත්‍රී දවල් මේ දිගටම වැඩ කිරීම තුළ සා ඔවුන් විශාල ප්‍රමාණයක් ඈත ඉඳලා එන එකත් එක්ක මම හිතන්නේ විශාල අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඔබතුමා මේක විශේෂයෙන් දන්නවා. මම මෙතනදී කියන්න කැමතියි දැන් වැලිගඩ බන්ධනාගාරයේ අනුමත ධාරිතාව තියෙන 839යි 3400ක් ඉන්නවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 328යි ධාරිතාවේ තිබෙන්නේ 2782ක් ඉන්නවා. මැගසින් බන්ධනාගාරය 499ක් තමයි ධාරිතාවේ 3046ක් ඉන්නවා. මහර බන්ධනාගාරයේ 991යි ධාරිතාවේ 4447ක් ඉන්නවා. බෝගම්බර බන්ධනාගාරයේ 799යි 2500කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම අනුරාධපුර 279යි ඉන්න ඕනේ 1366ක් ඉන්නවා. ඒ වගේම කළුතර 460යි 2099ක් ඉන්නවා. කුරුවිට බන්ධනාගාරයේ 362යි ඉන්න පුළුවන් ප්‍රමාණය 1154ක් ඉන්නවා. යාපනේ බන්ධනාගාරයේ 294යි ඉන්න පුළුවන් 1200ක් ඉන්නවා. වාරියපොළ බන්ධනාගාරයේ 418යි ඉන්න ඕනේ 1761ක් ඉන්නවා. ඒ වගේම කෑගල බන්ධනාගාරයේ ගත්තොත් 136යි.
විනාඩි 7ක කාලයක් තමයි
ලැබෙන ප්‍රශ්න මේ විදිහට ගත්තම විශාල ප්‍රමාණයක ප්‍රශ්න ගණනාවක් විතර ඇතිලා තිබෙනවා. ඒ නිසා ඊළඟට මීගම බන්ධනාගාර රසිතයන් මේ වනේට මාරු කර ඇති බන්ධනාගාර මොනවාද? එම් බන්ධනාගාර මම මේ කිව්වා. 11 සිටික අදාළ ස්ථාන මාරු කිරීම සමග බන්ධනාගාරවල ඉඩපාසුකම් ගැටළු මතුව ඇති බවත් අවම කාර්ය මණ්ඩලයක් සිටින බැවින් ආරක්ෂාව සම්බන්ධ ගැටළු මතුව ඇති බවත් ඔබතුමා දන්නේද? ඉදිරියේදී බන්ධනාගාරවල ගැටුම් ඇතිවෙමිට රජයේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේද කියලා මේකදී කියනවා. මොකද විශේෂයෙන් මේ සම්බන්ධව දැන් ධර්ම මතය තමයි මේ විපක්ෂය විසින් සංවිධානය කරලා මේ බන්ධනාගාර
ප්‍රශ්නවලදී මුලින්ම පැහැදිලි කිරීමක් කරගත්තොත් ඔහු සමහන් කරන්නට යෙදුණු බන්ධනාගාර තදබදය ගැන මා පිළිගන්න. හැබැයි අපේ රජයේ බලයට එනකොටත් මෙතන 29,000ක් හිටියා. දැන් 40,000ක් ඉන්නවා. එතකොට මේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පහුගිය අවුරුදු 20ක් තිස්සේ එකම ආණ්ඩුවක්වත් කරපු නැති හින්දා තමයි අද අපි මේ අර්බුදයට මුහුණ දෙන්නේ. ඒක නිසා මේක අපි ආපු වුණ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි ඒක විසඳිය යුතු බව මම පිළිගන්නවා. උත්තරය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව නිලධාරීන් 10ක් මියගොස් තිබෙනවා මේ ගමුවේ ගැටලුවේදී. 21 දිනක් තුවාල ලබා තිබෙනවා. ඒ වගේම ඔවුන්ට යම් මුදල් ප්‍රමාණයක් දැන් දීලා තිනවා. ඊට අමතරව ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේක අනුව සේවයේදී ජීවිතක්ෂයට පත් වූ තුවාල වූ කට්ටියට වන්දි ගෙවීම ක්‍රම තිබෙනවා. නමුත් එතනින් එහාට ගිය විශේෂිත තත්ත්වය නිසා එතනින් එහාට ගිය වන්දි මුදල්, ඔවුන්ගේ සුබ සාධන කටයුතු, විශ්‍රාම වැටුප්, ඔවුන් ගත්ත ණය පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම තුවාල වෙච්ච කට්ටියට කොහොමද ගෙවන්නේ, පූර්ණ ආබාධිත කොහොමද ගෙවන්නේ, ඒ නිර්ණායකයන් හදා ගන්න අවශ්‍ය කමිටුව දැන් පත් කරලා තියෙනවා. ඉතා ඉක්මනින් ඔවුන්ට ඒ වන්දි මුදල් ලැබෙනවා එතනින් තීරණය කරයන් පස්සේ. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නය බන්ධනාගාර සේවය කරන නිලධාරීන් පහසුකම් අඩු බව මා පිළිගන්නවා. හැබැයි ඔවුන්ට නීතියානුකූලව ලැබිය යුතු වාර්ෂික දීමනා නිසි ලෙස ලැබෙනවා. හැබැයි ඒ දීමනා ප්‍රමාණවත්ද? උත්තරය නැත යන්නයි. ඒ නිසා මේ නිශ්චිත මොහොතේ ඔවුන්ගේ දීමනාවන් වැඩි කිරීම සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවක් කරනවා. ඒ වගේම මං හිතන්නේ ප්‍රථම වතාවට ඒ බන්ධනාගාර නිලධාරී කියන විදිහට ඔවුන්ට ජනාධිපතිවරයාව කෙලින්ම මුණ ගැසී තමන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවෙත් විශාල යෝජනාවලියක් ආවා ඔවුන්ට අවශ්‍ය දේවල් සම්බන්ධයෙන්. ඒව සම්පාදනය කරන්න මේ බජට් එක අපි කොහොමද කරන්න කියලා සාකච්ඡා කරමින් පවතිනවා. හතර, අපි ගත්තොත් ඔවුන්ගේ සේවන් සඳහා අවශ්‍ය අවශ්‍යතා නිසි පරිදි අඛණ්ඩව ලබා දීමට රජය ගැන ඇති පියවර ගත්තොත් මම අර කලින් කියපේවට අමතරව මේ වෙනුවට ලබා දෙන දීමනා, විදුලිය දීමනාව, රාත්‍රී සංචාර දීමනාව, සිරමැදිරි රාත්‍රී රාජකාරී දීමනාව, ආරක්ෂණ රාජකාරී දීමනාව, යහපත් කල්ක්‍රියා දීමනාව, අවදානම් දීමනාව සහ සෞඛ්‍ය ආරක්ෂක දීමනාව. ඒ වගේම වැලිකඩ වවුනියාව අනුරාධපුරයේ ත්‍රිකුණාමලයේ මොණරාගල පල්ලන්සේන බූස්ස මහර මීගමෝ නිලධාරීන් 50ක් බැගින් පහසුකම් සැපයිය හැකි බැරක් ඉදිකිරීම ආරම්භ කරලා තිබෙනවා. මීට අමතරව වාහන හිඟේ මගහැරීම සඳහා බස් රථ 40ක් වෑන් රථ 15ක් මිලදීගෙන තිබෙනවා. මීට අමතරව ඉදිරියේදී කැබ් රථ 10ක් සහ වෑන් රථ 11ක් මිලදී ගන්න නියමිතයි. ඊට අමතරව ඉඩ පහසුකම් ඇති ස්ථානවල නිලධාරීන් පෙරසවිතාක්ෂණිය ඔස්සේ අර්ධ ස්ථාවර බැරක් ඉදිකිරීම ගණන් කඳවා තිබෙනවා. ඒ වගේම දයසිරි ගරු මන්ත්‍රීතුමා කියනට දෙනවා ඔවුන්ගේ නිල නිවාසවල කරාවිටි තත්ත්වය මගව මේලාත් දත්ත නැතත් ඉතිහාසයේ වෙන් කරපු වැඩිම මුදල් අපි බන්ධනාගාරයට වෙන් කරලා තිබෙනවා. නමුත් ඔන්න තාක්ෂණික සහ ඉංජිනියර්ස්ලාගේ ගැටලු තියෙනවා වැඩ කරගන්න. ඒව දෙන්නට ඕන මුදල් වල අඩුපාඩුවක් නැහැ. ඒ වගේම විසිට කරන්න ඕන තැන් මමත් ලේකම්තුමියත් කරනවා. ඊට අමතරව අපි මාසිකව වාර්තා කැඳවීමෙන් මේ සිද්ධි निराකරණය කරනවා. ඒ වගේම නිලධාරීන් සදා සෞඛ්‍ය සාහන සංවිධානය කිරීම හා බෝනෝන රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කිරීම වෛද්‍ය අධිකාරිය හරහා සිදු වෙනවා. 2025 වසරේ බස් රථ 40ක් වෑන් රථ 15ක් ගලි බවුසර් 5ක් ට්‍රැක්ටර් 3ක් මිලීගෙන තිබෙනවා. ඊට අමතරව 2026 වර්ෂයේදී බස් රථ 20ක් වෑන් 11ක් කාර්ය මණ්ඩල කැබල 10ක් ට්‍රැක්ටර් 2ක් මිලදී ගැනීම සඳහා කන්ට්‍රෝලර් ජෙනරල්ගේ නිර්දේශය යොමු කරලා තියෙනවා. බෙක් එකපත් කරලා තිබෙනවා. මේවායි නිලධාරීන්ගේ සුබ සාධනය පිණිස පුහුණු පාසල් ශක්තිමත් කිරීමට බස් රථයක් හා වෑන් රථයක් ලබා දීලා තිබෙනවා. වසර තුල නිලධාරී ධාරිතා ප්‍රවර්ධනයට මිලියන 46ක් වෙන් කරලා තිබෙනවා. නිලධාරීන් සඳහා අවිපුහුණුව ලබා දීමට අවශ්‍ය කටයුතු කරනවා. ආරක්ෂා උපකරණ ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. නිලධාරී ආරක්ෂාව පිණිස බොඩි කැමරා 20ක් මිලදී ගැනීමට මිල ගණන් කැඳවා තිබෙනවා. රෑඩ් හෙල්මට්, රෑඩ් බැටන්, රෑඩ් ෂීල්ඩ් මිලදී ගැනීමට මිලියන 13.7ක් වෙන් කළා මිල ගණන් කැඳවීමට කටයුතු කරලා තිබෙනවා. පහ එකී ගැටුවේ මියගිය රැඳවියන්ගේ සංඛ්‍යාව 22යි. තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව රැඳවියන් 106යි. අදාළ ගැටලුවට හේතුව කුමක්ද? මෙහිදී කලින් සඳහන් කළ පරිදිම කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකදී තමයි මේ දේ සිද්ධ වෙලා තිබෙන්නේ. නමුත් එතනින් එහාට ගිය වෙනත් වරදක් සිදු වෙලා තියෙනවාද ඒක සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් වූ ජනාධිපති විමර්ශන කමිටුවෙත් වාර්තාව දැන් ජනාධිපතිවරයා වෙත යොමු කරලා තිබෙනවා. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශන කරමින් යනවා. මේකට එකතු කළා මුතුරු දුන් ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ තොරතුරු මේ තෙන් ඉදිරිපත් කරන්න පුළුවන් තත්වයක නැහැ. මක්නිසාද CID එකේ විමර්ශන තාම අවසන් නැහැ. ඒ වගේම මේ වන විට යම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමුත් තිබෙනවා මේ වරද සම්බන්ධයෙන්. 9. මොවුන් මාරු කර ඇති බන්ධනාගාර ගත්තොත් වැලිකඩ, අනුරාධපුර, වාරියපොළ, යාපනය, බෝගම්බර, මොණරාගල, බූස්ස, කුරුවිට, අඟුරුකොළපැලැස්ස, පොළොන්නරුව, මඩකලපෝස, කළුතර, පල්ලන්සේ යන ස්ථානවලට උන්ව විතන් කරලා තිබෙනවා. එම බන්ධනාගාරවලදී උන් වදහිංසාවට ලක් කළ බව දන්නේ නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් මුහුණු පොත්වල නොයෙකුත් පැමිණිලි යාසියක් මතුවලා තිබෙනවා. ඒ නිසා අපේ ලේකම්තුමිය විසින් රන්දිවැන්න පහර දීම සිදුවියද යන සම්බන්ධයෙන් අමාත්‍ය මට්ටමෙන් අමාත්‍යාංශ මට්ටමෙන් විමර්ශන කමිටුවක් පත් කළා. මේ ගැන අපි සොයා බලනවා. 11. ස්ථාන මාර්ගරීම් සමග බන්ධනාගාරවල ඉඩ පහසුකම් ගැටලු මතුව ඇති බව පිළිගන්නවා. මොකද ඒවත් කලිනුත් ඉඩකඩ අපහසුයෙන් තිබුණේ. ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. මොකද මේ වන විට අපි විශේෂ ආරක්ෂක විධිවිධාන රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ලැබෙන බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය පියවර අපි ගන්නවා. ඉදිරියේදී බන්ධනාගාරවල ගැටුව ඇති නොවීමට රජය වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේද? බන්ධනාගාරවල අතීතයේ ගැටුම් ඇති වුණා, ඉදිරියේත් ඇතිවිය හැකි. එක මෙහෙ විතරක් නෙමෙයි හැමතැනම අවශ්‍ය වෙන්නේ ඒ ගැටුම් අවම කිරීමත්, එම ගැටුමක් ඇති වූ පටු පසු ඉතා ඉක්මනින් කළමනාකරණය කරගෙන ජීවිත හා දේපල ආරක්ෂා කිරීම. ඒ සඳහා වන කැබිනට් කමිටුවක් ජනාධිපති ගරු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ තිබෙනවා ගිය සතියේ. එතරදී ඒ කැබිනට් කමිටුවේ මූලික ඒ සභාපතිත්වය දරන්නේ මම. එතර ආනන්ද විජේපාල මැතිතුමත් ඒකේ ඉන්නවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ආරක්ෂා අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්ෂක පාලක කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අධිකරණ ජාතික අමාත්‍යාංශයේ ලේකම්, රජයේ රස පරීක්ෂක, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, නීතිපති දෙපාර්තමේන්තුව සියලු දෙනාම නියෝජනය කරමින් තමයි ඒ කමිටුව යන්නේ. එහි ප්‍රධාන අරමුණ වෙන්නේ බන්ධනාගාර තදබදිර පළපාන හේතු හඳුනාගැනීම විශ්ලේෂණය කිරීම රඳවියන්ගේ නඩු කඩනම් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම රජයේ රස පරීක්ෂා වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග යෝජනා කිරීම අප ලබා දීමේ ක්‍රමවේදය විකල්ප දඩුවම් ක්‍රම සහ ප්‍රජාපාදක පුනරුත්ථාපන ක්‍රමවේද පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම අවශ්‍ය නීති සංශෝධන සහ පරිපාලන ප්‍රතිසංස්කරණ හඳුනාගෙන යෝජනා කිරීම බන්ධනාගාර ධාරිතාව සහ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම නියමිත කාල සීමාව ඇතුළත සිය අවසන් වාර්තාව ගරු ජනාධිපති හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
ප්‍රශ්න අංක 2 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා.
සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ වාර්තාවකට අනුව ආදායම් මට්ටමට සාපේක්ෂව නිවසක් මිලදී ගැනීමට හෝ තනා ගැනීමට වඩා අසීරු රටවල් අතර දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ පසුගිය පාලන සමයෙහි පැවති අධික උද්ධමනය ජාලගතන වූ නිවාස ප්‍රතිපත්ති සහ ගොඩනැගිලි ද්‍රව්‍යවල අධික මිල ගණන් හේතු වෙනි. වත්මන් රජයේ මධ්‍යම හා අඩු ආදායම් ලාභී ජනතාවගේ නිවාස අයිතිය තහවුරු කිරීම සඳහා සහනදායී ප්‍රතිපත්ති මැදිහත් වීමක් සිදු කරමින් සිටී. මගේ පළවෙනි ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ වාර්තා මගින් පෙන්වා දී ඇති පරිදි මෙරට ජනතාවට නිවසක් හිමිකර ගැනීමට අසීරුතාව අවම කිරීම සඳහා ඉදිකරම් ක්ෂේත්‍රයේ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ගණන් පාලනය කිරීමට සහ බදු සහන ලබා දීමට රජය ගෙන ඇති කඩිනම් පියවර මොනවාද? ප්‍රසංග 2 මධ්‍යම පාන්තික සහ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් සහනදායී පොලී අනුපාත යටතේ දීර්ඝකාලීන නිවාස ණය ලබා දීමට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු පද්ධතිය උනන්දු කිරීම සඳහා රජය සකස් කර ඇති ප්‍රතිපත්තිය කුමක්ද? ප්‍රසංග 3 නාගරික ජනාකීර්ණ ප්‍රදේශවල වෙසෙන ජනතාව උදෙසා ක්‍රියාත්මක වන රාජ්‍ය නිවාස ව්‍යාපෘති කඩිනම් කර සාධාරණ වාරික ක්‍රමයක් යටතේ හිමිකාරීත්වයේ පැවරීමට නිවාස සංවර්ධන අධිකාරිය හරහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? ප්‍රසංග 4 රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරීත්වය යටතේ අඩු පිරිවැය නිවාස ලෝකෝස් හවුසින් ප්‍රොජෙක්ට් නිර්මාණය කිරීම සඳහා විදේශ ආයෝජකයන්ට ලබා දීමට නියමිත දිරිගැන්වීම් කවරේද? ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි, ලෝක ඉතිහාසයේ ගඩොල් කැටේ හොයාගෙන අද වෙනට ආසන්න වශයෙන් අවුරුදු 7000ක් විතර වෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ගඩොල් කැටේ හොයාගෙන ආසන්න වශයෙන් අද වෙනට අවුරුදු 3000ක් විතර වෙනවා. එහෙම තත්ත්වයක් ඇතුලේ තවමත් දරු බැටවුන් එක්ක එකතු වෙලා ජීවිතයේ සහනදායීව ගන්සිල් සාහිත්‍යව ගත කරන්න නිවසක් තනා ගැනීම මේ තරම් අර්බුදයක් වෙලා තියෙන එක ඉතාම කනගාටුවට කරුණක් වෙලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කරන වැඩසටහනේ තොරතුරු වලට අනුව විෂුවල් කැපිටලිස්ට් කියන ආයතනය තමයි මේ වාර්තා නිකුත් කරලා තියෙන්නේ. මේ රාජ්‍යයන් මේ එකට පෙළගස්සලා මේකට නිවස මිලදී ගැනීම සඳහා යන වියදමත් ආදායම තත්ත්ව අනුපාතය තමයි මූලික කරගෙන තියෙන්නේ. ඒකට අනුව අපේ රට දෙවෙනි තැනට වැටලා තිබුණත් මේ වෙනකොට ලෝකයේ බිලියන 3.4ක විතර නිවාස හිඟයක් තියෙනවා කියලා ඒ වාර්තාවෙම තියෙනවා. ලංකාවේ ආසන්න වශයෙන් මිලියන 1.1ක විතර නිවාස හිඟයක් තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. එතකොට ගරු නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමියනි, නිවසක් කියලා කියන්නේ නිකම්ම බිත්ති වහල ගෙබිම තියෙන ගොඩනැගිල්ලක් නෙමෙයි. දරු පැටවුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය, අනාගත සිහින සියල්ලම ගොඩනැගිල්ල තියෙන්නේ මේ නිවස ඇතුලේ. එහෙම තත්ත්වයක් ඇතුලේ නිවසක් තනා ගැනීම විශාල ගැටලුවක් වෙනවා නම් ඒක හටක සමාජ සාධාරණත්වය පිළිබඳවත් ප්‍රශ්නයකට හේතු වෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි, අපි රජයක් විදියට දැන් මේ තොරතුරු දත්ත සංඛ්‍යාගෙන පදනම් කරගෙන තියෙන 2023 වර්ෂය දක්වා පමණයි. 2023 අපේ රටේ තිබුණු ආර්ථික මට්ටමත් එක්ක තමයි අපි මේ රට මේ ශ්‍රේණිගත කිරීම වල දෙවෙනි තැන කියලා කියන්නේ. එතකොට එහෙම වුණත් වග කිවුතු රජයක් විදියට අපේ රටේ ජනතාවට සුරක්ෂිත නිවසක් තනා දීම වෙනුවෙන් අපට වගකීමක් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති මේ තීන්දුව අරගෙන තියෙනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමාගෙන් අපේ රජයේ නව ප්‍රතිපත්ති යටතේ මේ ඇති වී තිබෙන තත්ත්වය සමනය කර ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග ආවිසින් අසනාදර පස්සන වල පියතුලස ලබා දෙන්නේ ගෞරවණීය ඉලාසින්නවා.
ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම ගරු සුසිල් රණසිංහ ඇමතුමා.
ඔව් බොහොම ස්තුතියි මූලාසනේ මන්ත්‍රීතුමියනි. ඇතර මේ ප්‍රශ්නය කියන්නේ UN හැබිටට ආයතන මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව ජනාවාසකරණය සම්බන්ධයෙන් නියෝජිත ආයතනයේ මේ නිකුත් කරපු වාර්තාවේ අපේ රට නිවාස මිලදී ගැනීම හැකියාව ඇති දෙවැනි තැනට පත් වෙලා කියලා තිබුණ මේ ප්‍රවෘත්තියත් සමග මම දැක සමාජ මාධ්‍යත් මේක විවිධ විදිහට වාර්තා කරලා තිබුණා. මාධ්‍යවේදියෝ කීප දෙනෙකුම මගෙන් විමසුවා මේක අපේ රටේ තත්ත්වය තරම් හොඳ නැහැ නේද කියලා. මේ අදහස නිවැරදි කරන්න පිළිතුරක් ලබා දෙන්න මම මේක අවස්ථාව කරගන්නවා. දැන් විශේෂම අපේ රට ගත්තාම ඔබතුමී දන්නවා මූල්‍ය අරමුදල කියනවා අපේ රටේ ආර්ථික ස්ථායීකරණය හොඳයි, හොඳ පැත්තට යමින් තියෙනවා. ලෝක බැංකුව ගත්තාම අපි මැදි ආදායම් ලාභී රටක් විදිහට ඉහළට ගෙනහැරලා තියෙනවා. ඒ වගේ මේ S&P Moody's වගේ ශ්‍රේණිගත කිරීම ආයතන අපේ ආර්ථිකය හොඳ තැනකට ණයගේ වීමේ හැකියාව අතින් උඩ තැනට ගෙමින් තියෙනවා. ඒ වගේම සාමදර්ශකය ගත්තාම, ලෝක සාමදර්ශකය ගත්තාම අපිව ඒක 30කින් ඔසවා තබනවා. ඒ වගේම අපේ පාස්පෝර්ට් එක ගත්තාම ඉහළ තැනකට ගේනවා. මේ වගේ විවිධාංශ වලින් අපේ රටේ සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් ඉහළට එනකොට මේ නිවාස ප්‍රශ්නේ සම්බන්ධයෙන් පහළට යන්නේ ඇයි කියන කරුණ මතකුරමින් තිබෙනවා. නමුත් මේ වාර්තාව 2023 තිබුණු මිල ගණන් එක්ක තිබුණු ඒ දත්තයන් එක්ක හදපු වාර්තාවක්. ඒ නිසා මේ අදට ඒක ගලපන්න බෑ. ඒ සම්බන්ධයෙන් තමයි මම පිළිතුර සකස් කළ තින්නේ. මන්ත්‍රීතුමා ඇහුව පළවෙනි ප්‍රශ්නේ පිළිතුර එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන මත UN Habitat විසින් 2026 වර්ෂයේ නිකුත් කරන ලද World Cities Report 2026 වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිවාස දැරිය හැකි භාවය පිළිබඳ විශ්ලේෂණය පදනම් වී ඇත්තේ 2023 වර්ෂයේ දත්ත මතය. මේ වාර්තාවේ 2023 වසරේ ශ්‍රී ලංකාවේ නිවසක විකුණුම් මිලට ආදායම් අනුපාතය ඉතා ඉහළ මට්ටමක පැවති බව දක්වා ඇති අතර එවකට පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට නිවාස හිමිකර ගැනීමේ අසීරුතාවය ඉහළ ගොස් තිබී තත්ත්වය පිළිබිඹු කරයි. 2023 වසරේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උද්ධමනය 17.9% වූ අතර රුපියල අව ප්‍රමාණය වීම, ඉහළ පොලි අනුපාත, ආනයන සීමා, ඉන්ධන හා ප්‍රමාණ පිරිවැය ඉහළ යාම සහ සැපයුම් දාම බාධා හේතුවෙන් සිමෙන්ති, වානේ, ටයිල්, විදුලි බය ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිණි. එහෙත් 2025 වසරේ උද්ධමනය ඍණ 0.5% දක්වා 2026 වසරේ 5.5% පමණ සාමාන්‍ය මට්ටමකටත් පත්වීමත් සමග සිමෙන්ති, ටයිල්, විදුලි වයර් ඇතුළු ප්‍රධාන ඉදිකිරීම් ද්‍රව්‍යවල වෙළඳපොළ මිල 2023 වසරට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර නිවාස ඉදිකිරීමේ පිරිවැයද අඩු වී තිබේ. එබැවින් UN Habitat වාර්තාවේ සඳහන් තත්ත්වය 2023 වසරේ ආර්ථික පසුබිම පිළිබිඹු කරන අතර වර්තමාන තත්ත්වය ඊට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත. ප්‍රශංක දෙක, ඒ කියන්නේ මේ 2023 උද්ධමනයේ 17% ගණක් දැන් උද්ධමනයට වැඩි අඩු වෙලා තියෙනවා. තනි ඉලක්කමකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ ඉදිකිරීම් කර්මාන්තයේ නිවාස ඉදිකිරීම සඳහා වෙච්ච අමුද්‍රව්‍ය වල මිල අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ කියන තොරතුරු, මේ කියන නිර්ණායකය දැන් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. අපේ සුබවාදී තැනකට ඇවිල්ලා තියෙනවා. අපි දැන් ලෝකේ ඒ අතින් ලෝකේ දෙවෙනි තැන නෙවෙයි. ප්‍රශංක දෙක, 2026 අයවැය කතාවේ 33.5 මගින් රාජ්‍ය සේවකයන්ට ලබා දුන් දේපළ ණය යෝජනා ක්‍රමය නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ 50 දක්වා ණය ලබා ගැනීමට හැකි වෙන පරිදි සක්‍රිය කිරීමට යෝජනා කර ඇති අතර එෙහිදී මුල් රුපියල් ලක්ෂ 30 දක්වා 4%ක පොලිස් සහනයක්ද රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා 2%ක පොලිස් සහනයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර ඇත. ප්‍රශ්නක 3, ජාතික නිවාස සමතන අධිකාරී දිවයින පුරා ස්ථිර නිවසක් නොමැතිව ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීමට රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව තමන්ගේම තනක් ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන සෑම ග්‍රාම නිලධාරී වසමක්ම මුල් කරගෙන ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ අඩු ආදායම් ලාභීන් ඉලක්ක කරමින් වර්ගඩි 550ක පමණ නිවසක් ඉදිරිීම සඳහා රුපියල් ලක්ෂ 10ක ආධාර මුදලක් ලබා දෙනු ලැබේ. ඒ අනුව 2026 වර්ෂයේ දිස්ත්‍රික් 25 ආවරණයේ වන පරිදි මෙම වැඩසටහන යටතේ නිවාස 9700ක් අලුතින් ඉදිකිරීමේ කටයුතු මේ වෙනකොට ආරම්භ කර වැඩ අවසන් කරමින් පවතී. එසේම පහළ මැදි ආදායම් ලාභීන්, අඩු ආදායම් ලාභීන් හා රාජ්‍ය සේවකයන් ඉලක්ක ගනිමින් සහනදායී කොන්දේසි යටතේ රුපියල් ලක්ෂ 15 දක්වා ණය මුදලක් ලබා දෙනු ලැබේ. ඒ යටතේ 2026 වර්ෂය සඳහා නිවාස 3500ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3500ක් එස්තමේන්තු කර ඇත. මීට අමතරව ස්ථිර නිවසක් හෝ ඉඩමක් නොමැතිව ජීවතන අඩු ආදායම් ලාභී පවුල් හා කුලී නිවාසයන් සඳහා ස්ථිර නිවසක් ලබා දීමේ අරමුණින් දිස්ත්‍රික් 6ක මහල් නිවාස ව්‍යාපෘති ඉදිකිරීම සඳහා 2027 වර්ෂයේදී අයවැය ප්‍රතිපාදන ලබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එසේම රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවල සහනදායී මූල්‍ය ආධාර යටතේ ණය මුදලක් ලබාගෙන පහළ මැදි හා මධ්‍යම ආදායම් ලාභී පවුල් සඳහා පුළුල්ලු නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලමින් පවතී. තවද උතුරු නැගෙනහිර පැවති යුදමය ගැටුම් වලින් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ 2026 වර්ෂය සඳහා ඉදිකිරීමට අපේක්ෂිත මුළු නිවාස ගණන 2411ක් වන අතර මේ සඳහා එක් නිවසකට රුපියල් මිලියන 2 බැගින් රුපියල් මිලියන 4822ක මුදලක් වෙන් කර ඇත. ප්‍රසංග 4 මධ්‍යම ආදායම් සහිත පවුල් සහ කුලී නිවාසවල සිටින පවුල් සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය මොඩලය PPP මොඩල එක යටතේ නිවාස ඉදිකිරීමට මේ වන විට පෞද්ගලිකාංශය සමග සාකච්ඡා කරමින් පවතී. මූලසන මන්ත්‍රීතුමනි මේකෙන් අදහස් කරන්නේ ඒ අපේ රටේ 2023ට සාපේක්ෂව ඉදිකිරීම් මිලත් අඩු වෙලා තියෙනවා, නිවාස මිලත් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපි නිවාස ඉදිකර ගැනීම සඳහා සහනයක් අවශ්‍ය ජනතාවට කණ්ඩායම් වලට රජයේ විදියට සහයෝග දෙමින් තියෙනවා. නිවාස සම්බන්ධ අධිකාරිය සහ නැවත පදිංචි කිරීමේ අංශය හරහා අපේ අමාත්‍යාංශයෙන් පමණක් ගෙවල් 12,000ක් පවුල් 12,000කට ඍජු ආධාර දෙනවා. රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ආයතන සියල්ල හරහා මේ අවුරුද්දේ දල වශයෙන් පවුල් 20,000කට වැඩි සංඛ්‍යාවකට රජයේ ඍජු ආධාර දෙනවා. ඒවා ණය නෙමෙයි ආධාර දෙනවා. ඒ නිසා මේ දහස් ගණනක් වෙන පවුල් සඳහා ඉදිකිරීම් ද්‍රව්‍ය දරන්න බැරි නම් උන්ට සහනයක් අපි රජ විදිහට ලබා දෙලා තිනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට නිවාස ණය ලබා ගැනීම සඳහා පොලිය අඩු කරන්න අපි රුපියල් මිලියන 500ක් වෙන් කළ දෙනවා. මේ ක්‍රියාමාර්ග හරහා අපි ජනතාවට නිවාසයක් හදාගන්න වගේම නිවාසයක් මිලදී ගැනීම සඳහා වෙච්ච සහනයක් සලසලා තිනවා. ඒ නිසා මේ වාර්තාවේ දෙවැනි තැනට ලංකාව දාලා තියෙන එක 2023ට අදාළ එකක්. නමුත් අපි ඒක වෙන තැනකට ගෙනල්ලා තිබෙනවා. අපේ ජනතාවට සහනයක් ලබා දීලා තිනවා. අවුරුදු එකහමාරක් දෙයක් ඇතුළත අපි මෙච්චර ගමනක් නිවාස පැත්තෙන් ඇවිල්ලා තිනවනම් මම හිතන්නේ ඊළඟ අවුරුදු 3-3හමාර ඇතුළත අපේ රටේ ජනතාවට විශාල නිවාස වෙනුවෙන් විශාල සහනයක් ආධාරයක් කරන්න අපි රජ විදිහට සූදානම් වෙලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා කියන එක පවසමින් මගේ පිළිතුරු අරසන් කරන බොහොම ස්තුතියි.
ඒ අනුව පාර්ලිමේන්තුව 2026 අගෝස්තු මාස 7 වෙනි සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල් තබනු ලැබේ.